අනතුරු කරගත්ත වගේ නෙමෙයි. ඊට පස්සේ පසුවිපරම හරිම වේදනාත්මකයි. කරදරකාරී, අසහනකාරී. බෞද්ධ චිකිත්සක අංශය තියෙන්නේ මාතර මහරෝහලේ ඉදිරිම කොටසේ. එතනත් කොටස් දෙකක්. සංවෘත ගෘහමය කොටසයි, තරමක එලිමහන් ස්වරූපයේ කොටසයි. ගෘහමය කොටසේ තියෙන්නේ සකලාකාරයේ යන්ත්‍ර සූත්‍ර, මැෂින්. එලිමහන් කොටසේ බොහෝ වෙලාවට කෙරෙන්නේ ව්‍යායාමමය දේවල්, නැත්නම් අභ්‍යාසමය දේවල්. මගේ හිස උරහිස අතර ගෙල ප්‍රදේශයේ ඇති වුණ සෑහෙන වේදනාකාරී රෝගී තත්ත්වයක්. තාමත් කොළරේ දාගෙන තමයි ඉන්නේ. ඒක දැම්මම තියෙන අපහසුතාවයේ වගේම එය පළඳලා ඉන්න මාව දකින අයට ඇතිවෙන දුක මඩින්න මං ඇතැම් වෙලාවට කොළරේ අතේ දමාගෙන යන්නේ. එතකොට ඒකේ වැදගත්කම දන්න අය කියනවා ඔක තියෙන්නේ බෙල්ල දාගෙන යන්න මිසක් අතේ පයේ පළඳින්න නෙමෙයි කියලා. මං මුලින්ම භාජනය වුණේ අදෝරක්ත කිරණ සාත්තුවට, ඉන්ෆ්‍රාරෙඩ්. ඇඳමත දිගා වෙලා හිසට වැස්මක් දාලා ගෙල ප්‍රදේශයට රතු තාපය එවනවා. ගෙල රත් වෙනවා. විනාඩි 15ක් 20ක් ඉන්නකොට රංජිත් බණ්ඩාර මහත්මයා මාව රැගෙන යනවා අර එලිමහන් කොටසට. එතෙන්දි දසඟිලි වලින් පුදුමාකාර සාත්තුවක් දෙන්නේ, මසාජ් එකක්. ටික දවසකින් මැෂිම ප්‍රතිකාරකය මාරු වුණා. කෙටි තරංග තාප ප්‍රතිකාරකය නොහොත් ෂෝට් වේව් ඩයතමි ඊළඟට. කන් දෙකක් වගේ අංග දෙකක් ගෙල දෙපස ළඟට ගෙනවිත් තාප මැෂිම ක්‍රියාත්මක කරනවා. එතකොට කන දෙපැත්තෙන් ගෙලට රස්නේ එනවා. ඒක විනාඩි 15ක් විතර කරලා යනවා තවත් ප්‍රතිකාරයකට. සර්විකල් ට්‍රැක්ෂන්. කශේරුව තියෙන්නේ. කශේරුවේ කශේරුකා ළඟ ඒවා ඈත් කිරීම වගේ මතක. අනේ මන්ද මන් නොදන්න දේවල් මට මතකෙන් මේ කියන්නේ. ඔය රිදෙනකොට අහපුවා. ඒකනම් පුදුම වෛද්‍ය ක්‍රමයක්. ඔන්න ඔළුවේ ඉඳලා නිකට වටේට අමුතුම පිරිවැස්සක් වගේ එකක් හයි කරනවා. ලීවර වගේ ඒවා උඩින් තියෙනවා. ඒවයින් මුළු මුහුණම උඩට අදිනවා. හෙමින් ටික ටික ආයෙත් බස්සනවා. ආපහු ඊට වඩා තද කරනවා. උඩට අදිනවා. ඇත්තටම හුස්ම ගන්නත් අමාරුයි. උඩට ඇදලා ගන්න නිකන් අමුතුම ශක්තියකින්. ඒ ප්‍රතිකාරය යනකොට ඇඟටම දැනෙනවා. මුළු ගතම දහඩියෙන් තෙත් වෙනවා. මම මුලින්ම සෙනසුරාදාවක මේ ප්‍රතිකාරයට ගිය සෙනසුරාදා. හරියට උදේ 8ට විනාඩි ගානයි. මං ඉතින් රෑ ඉරපාන් නැවත විකාශනයත් අහන්නයි බලන් හිටියේ. දිනෝදාහක් අහද්දි මං කොහොමද රිපීට් එකක් වුණත් ඒක නාහ ඉන්නේ. ඉතින් මෙදා පාර මට හරිම දුකයි. රෑ ඉරපානේ රිපීට් එක නම් අහන්න වෙන්නෙම නෑ. මෙහි රේඩියෝ එකක් එහෙම නෑ නේද? අද නේද රිපීට් එක? ඔව්, තව ටිකකින්. රංජිත් බණ්ඩාර මහත්තයා ඔහුගේ සෙලියුල දුරකථනේ හීනිම හීනි ඒරියල් එක ඇද්දා උඩට. පුදුමයි. නිකන් දිනකොට හිතන්න බෑ මෙච්චර දිග ඒරියල් එකක් තියෙනවා කියලා මේ පුංචි ටෙලිෆෝන් එකේ. මෙන්න හොඳටම දෙර නැහෙනවා. පුදුම ක්වලිටි එකක්. මට කන් දෙකෙන් ඇහෙනවා නෙවෙයි, මං කන් දෙකෙන් හිනා වෙනවා. මට වැඩේ කරන ගමන් දිගටම හතෑකි. මං ගියා ෂෝට් වේව් ඩයතමියට, කෙටි තරංග තාප ප්‍රතිකාරකයට. බණ්ඩාර මහත්මයා ඇවිත් ස්විච් එක දැම්මා. මොකීද? ෂෝට් වේව් ඩයතමිය. හොඳට පිරිසිදුවට ඇහෙමින් තිබුණු සෙලියුල රේඩියෝව කෑ ගහගෙන යක්ෂයෙක් බවට පත් වුණා. මොන ඉරපානක්ද? රේඩියෝ එකේ යටිගිරියෙන් කෑ ගහනවා. මට හරිම ලැජ්ජයි. සේර මිනිස්සු බලනවා මේ මොකද්ද කියලා. මගේ හිස්ට උඩින් ඇහෙන්නේ. මහා බලාපොරොත්තු සුන්වීමක්. අහන්න හැදුවා විතරයි. තේමාවත් ගියා. මොනවා කරන්නද? ඕකනම් අහන්න බෑ මේ මැෂින් එක වැඩ කරනකම්. රංජිත් බණ්ඩාර මහත්මයා ආපහු කියනවා මෙහෙම. මට පස්සේ මතක් වුණේ මේකේ ෂෝට් වේව් කතන්දරයක් තියෙනවනේ මේ මැෂින් එකේ. ඒ නිසා දිගටම ඔහොම වේවි. අපට අහන්න වෙන්නේ නැහැ. ඔහු මට කිව්වා. ගුවන් විදුලියක් අහන්න ගුවන් විදුලි තරංග බලපෑවට කෙටි තරංග ඔස්සේ මැෂිමක් වැඩ කරනකොට මෙහෙම හදියක් වෙනවයි කියලා හිතන්න පුළුවන්ද? මේ භෞතික විද්‍යාව නේද? උසස් පෙළටත් භෞතික විද්‍යාව කරලා මේක මට නොතේරුණු හැටි. මට එකපාරටම මතක් වුණේ අපේ පුංචි කාලේ අපේ මුලා 12 රේඩියෝයේ ලස්සන්ට ලියලා තිබුණු SW1 SW2 ලයින් දෙක. ගෙදරට ආපු ජින්දදාස මාමලා කිව්වේ SW1 කියන්නේ ෂෝට් වේව් 1, SW2 කියන්නේ ෂෝට් වේව් 2. තවත් එකක් තියෙනවා MW. ඒක තමයි මීඩියම් වේව්ස්. කෙටි තරංග 1, කෙටි තරංග 2, මධ්‍යම තරංග. FM කියලා දෙයක් අපි අහලා තිබුණේ නැහැ. FM නැති වුණාට කෙටි තරංග මධ්‍යම තරංග ඔස්සේ අපි මොන තරම් ගී වලින් පුදුමාකාර වැඩසටහන් වලින් පෝෂණය වුණාද? හරි පුදුමයි. බෞද්ධ චිකිත්සක අංශයේදී මට රෑ ඉරපාන එළිය ලබා ගන්න දුන්නේ නැත්තේ කෙටි තරංග SW-මයි, ෂෝට් වේව්මයි. රංජිත් බණ්ඩාර මහත්මයා පුදුම උත්සාහයක් ගත්තා. මට රෑ ඉරපාන ප්‍රතිවිකාශය අහන්න දෙන්න ඒ සෙනසුරාදා උදේ. කොහේද? වීදුරු බෙදුමෙන් එහා පැත්තේ ඔවුන්ගේ තරමක විශ්‍රාමයේ ඉන්න පැත්තට ගිහිල්ලා රේඩියෝ එක ක්‍රියාත්මක කරා. මොර දෙනව හරියට හිට් පිට් ඇති අයගුට පහර දීලා වගේ. රංජිත් බණ්ඩාර මහත්තයාටත් දුකයි මේ ෂෝට් වේව් පළහිලව්වට. මට නම් මතක් වුණේ වෙනම දෙයක්. අද මේ වෙනකොට අපට යම්කිසි රසඥතාවයක් අයත් කරලා දුන්නු ශ්‍රී ලංකා ගුවන් විදුලිය, එහෙම නැත්නම් ඉන්දියාවේ ආකාශවාහිනිය, ඕල් ඉන්ඩියා රේඩියෝ එක. අපි මේ හැම තැනම තියෙන ගුවන් විදුලි තක්සලාවන්ට ආවේ මේ ගුවන් විදුලි තරංග නිසා. ඒත් පුදුම වැඩේ, බෙල්ල සනීප කරන්න ෂෝට් වේව් මැෂිම ඕන. හැබැයි හිත සනීප කරගන්න ගීත අහන්න ෂෝට් වේව් මැෂිමත් එක්ක ගුවන් විදුලි තහනම්. පුදුම නීතියක්, ස්වභාව ධර්මේ. ෂෝට් වේව් නැත්නම් කෙටි තරංග මගේම රෑ ඉරපාන අහන්න මට බාධා කළාට මං තෝරගත්තේ මෙන්න මේ ප්‍රශ්නකාරී කෙටි තරංග කාලේ, ෂෝට් වේව් කාලේ ගුවන් විදුලි බිහි වුණු මధుර ගීතයක්. මඩවලේ ශ්‍රත්නායක විශාරද පණ්ඩිත අමරදේව සුසංයෝගයේ බිහි කළ අසමසම වික්ටර් රත්නායක ගායනාවක්. මේ අපි එදා SW වලින් අහපු ගීතයක්. අද FM වලින් ඇහුණට මේක ස්ටීරියෝ නම් නෙමෙයි, බොහෝම සාමාන්‍යයි. අද පැල් රකින්න ගීත තව බොහෝ ඇහුණට මේ 1970 දශකේ පැල් රකින්න ගිය ස්වාමියෙක් ගැන ස්වාමියම කියන කතාව. ඔබ තනි රකින්නයි මා කවි කියන්නේ, ඒ කවියටයි වල් ඌරන් දුවන්නේ, සුළඟේ සීතලට නෙත් ඔබ සොයන්නේ, වැකණ්ඩියේ මහ නුගරුක පෙනෙන්නේ. පහළ බෑවුමේ ඉඳලුළු මතුවන්න, හුණුමල්ලෙන් එකක් හෙටමා ගෙන එන්න, කොළ ඇඹුලකට කෙරටිය දළු කඩන්න, හිරු එලියට කලියෙන්ම ගෙට එන්න. නොදියුණු SW ගිහිල්ල දියුණු FM ආව වගේ අද දියුණු ඔබට හේනට යන්න අවස්ථාවක් තියෙනවද? ඒතියා කෙරටිය දළු ඉඳලුළු ගැන ඔබ දන්නවද?
රැකල් පැලතවි හේනේ ලගින්නේ, පාලුව හෙමින් මගේ පැලටත් ඇදෙන්නේ, මේ අතකයි සඳ අහසේ පිපෙන්නේ. සිත ළඟට මැණිකේ පිය නගන්නේ, ඉන්නයි මා කවි කියන්නේ. ඒ තනියටයි වල් පුරන් දුවන්නේ, සුළඟේ සීතලට නෙත් ඔබ සොයන්නේ. වැ කන්දියේ මහා නුගරුක පෙනෙන්නේ.
නොකල වරදකට වැරදිකරු වෙච්චි උදාහරණ ඔබේ ජීවිතේ තියෙනවද? මං කියපේක ඔබට ඇහුණද? නොකල වරදකට වැරදිකරු වෙච්චි උදාහරණ ඔබේ ජීවිතේ තියෙනවද? ඒ වැරදිවලත් එක් එක් මට්ටම් තියෙනව නේද? මට නම් ඕනෑ තරම් මේ වගේ සිදුවීම් සිදුවෙලා තියෙනවා. අභූත චෝදනා, නොකල වරදට චෝදනා, ගැරහුම්. ඔබට ඒ වගේ අසාධාරණයක් වුණාම ඔබ මොකද කළේ? මං මොන තරම් ඔබට බන කිව්වත් මට නම් තරහ ගිය අවස්ථා එමට තියෙනවා. ආවේගශීලී නොවුනාය කියලා කියන්නත් බෑ ඒ වෙලාවට. පස්සේ එහෙම නැත්නම් මේ වෙනකොට මට සෑහෙන දුරක ඉවසීමක් තියෙනවා මේ අභූත චෝදනාවලට මූණ දෙන්න. හයියක් තියෙනවා. ඔබ හිතන තරම් මහා විශාල සිදුවීම් මේ තුල නැහැ මගේ නම්. සමහර වෙලාවට අපිම කරපු හොඳ දේවල් නිසා තමයි මේවා වෙන්නේ. ඔබට මතකනේ අපේ ආයතනයට මුදල් රැගෙන ආපු පිරිවරට අපි ජිංජි බියර් දෙන්න ගිහින් වෙච්චදේ? සත්ව කරුණාව අන්තිමට සත්ව මට්ටමට ආපු හැටි ඔන්න ඔය වගේ දේවල් තමයි. මං ඉස්කෝලේ යන කාලේ මට වඩා අවුරුදු 4-5ක් වැඩිමහල් පන්තියක හිටපු කෙනෙකුට මෙන්න මේ වගේ දෙයක් වුණා. ඔහු නතර වෙලා හිටපු බෝඩිමේ නවාතැනේ විදුලි ඉස්ත්‍රික්කයක් නැතිවෙලා අහේතුකව ඔහුව සැක කර තිබුණා. මේ සිද්ධිය දිගින් දිගට ගිහිල්ලා ඔහු මානසික රෝගියෙක් වෙන්නට ගියා. ඒ තත්ත්වයට පත් වුණ සිද්ධිය දරුණු වුණා. ඒ මොහොතේ ඔහුගේ පිහිටට හිටියේ ගුරුවරයෙක්. ඒ ගුරුවරයා නිසා ඔහු බේරුණා. නවාතැනේ හැමෝම ඔහුව සැක කරද්දි ඔහු අර ගුරුවරයා ළඟට ගිහින් අහපු දේ ඔබ දන්නවද? හඬමින්. ඒක හරි අනුවේදනීයයි. සර්, හිතනවද මං ඒ වගේ හොරකමක් කරාවි කියලා? ගුරුතුමාගේ ඇස් දෙක එක එල්ලේ බලලා ශිෂ්‍යයා ඇසූ ඒ ප්‍රශ්නයට ගුරුවරයාත් සසල වුණා. මොනවද මේ අහන්නේ? මගෙන් අහන්න තියෙන්නේ මේ වගේ දෙයක්ද? මම මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. ගුරුතුමා උසස්ම පොලිස් නිලධාරියෙකුගේ මාර්ගෙන් ඒ හොරගම් චෝදනාවේ ඒ අංශය පැහැදිලි කරලා දුන්නා වගේම තවත් බෝඩිමක් ශිෂ්‍යයාට හොයලා දුන්නා. ජීවිතේ නැති කරගන්නට හිටපු ශිෂ්‍යයාගේ ජීවිතය අද මල් පිපිලා. මං දන්නේ ඔහු ගුරුතුමා හම්බ වෙනවද කියලා. හැමදාම මේ සිද්ධිය මට මතක් වෙනකොට තවත් දෙයක් මතක් වෙනවා. ඒ ලෝක පූජිත කවියක්. ඒත් කවිය මුළුමනින්ම ඔබට පසුව කියාගෙන යන්න. මේ සිද්ධියට අවශ්‍ය කවිය කොටස ඔබට මම මුලදි කියන්නද? ඉංග්‍රීසි කවි සාහිත්‍යයේ මුදුන් මල් කඩක්ව බැබළෙන මේ කවිය ඔබට නම් එක පාරටම මතක් වෙන්නත් ඉඩ තියෙනවා කවියගේ නමත් එක්ක. මෙන්න මේක තමයි අපට අවශ්‍ය පාදය. ඔබවට සියල්ල අහිමි වී, එයට හේතුව ඔබයයි ඇඟිල්ල ඔසවා ඔබටම චෝදනා කරද්දීත් ඔබට හිස කෙලින් තියාගෙන ඉන්න පුළුවන් නම්, මුළු ලෝකයාම ඔබව සැක කරද්දී ඔබට ඔබව විශ්වාස කරන්න පුළුවන් නම්, ඔවුන්ගේ සැකයට යම් ඉඩක් තබාගෙන වුණත් අපේක්ෂාවෙන් බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන් නම්, ඒ අපේක්ෂාවෙන් හිඳීමේ අපහසුව වදයක් නොකරගෙන ඔබ සම්බන්ධව සියල්ලන්ම බොරු ගොතා කියද්දිත් ඒ බොරුවට සම්බන්ධ නොවී ඔබට ඉන්න පුළුවන් නම්, මෙන්න මේ වගේ ගලාගෙන යන කවියක්. If you can trust yourself when all men doubt you. අපේ කතාව වගේමයි නේද? කවිය වගේ නෙමෙයි. අපේ උදාහරණෙදි ගුරුවරයෙක් හිටියා ඒ හිස කෙලින් තියාගෙන ඉන්න උගන්වන්න, ඉඩ සලස්සන්න. මට හිතෙනවා ඒ කවිය තවදුරටත් ඔබට පරිවර්තනය කරලා දෙන්න. ඒ තරම්ම ඔබට ජීවිතයට වැදගත් වේවි. අපි කවුරුත් ජීවිතේ කොයි මොහොතක හරි පරාජිත හැඟීම් ඇති කරගන්නවා, මන්දෝත්සාහි වෙනවා. එතකොටයි මේ කවිය මසුරන් වටින්නේ. අපි දුකටපත් වුණාම, අපි වැටුණාම ඒ කවියත් එක්ක අපි තව ටිකක් දුර යමුද? ඔබට බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන් නම් ඒ බලාපොරොත්තුෙන් වෙහෙසටපත් නොවි, ඔබ පිළිබඳ බොරු ගෙතෙද්දී ඒ බොරුවට සම්බන්ධ නොවි ඔබට ඉන්න පුළුවන් නම්, මිනිස්සු ඔබට වෛර කරද්දී ඒ වෛරයට තව දුරටත් ඉඩ තියන්නේ නැති විදියට ඔබට ඉන්න පුළුවන් නම්, ඔබ ඕනෑට වඩා හොඳ වෙන්න ඕන නැහැ. ඒ වගේම අතිශය ඥානවන්තෙක් විදියට කතා කළ යුතුත් නැහැ. ඔබට පුළුවන් නම් හීන දකින්න. ඒ හීන දැකීම තමුන්ගේ ස්වාමියා කරගන්නේ නැතුව ඔබට පුළුවන් නම් හිතන්න. ඒ සිතුම් ඔබේ ඒකායන අරමුණම කරගන්නේ නැතුව ඔබට ජයත් විනාශයත් මුණගැහෙන්න පුළුවන් නම් ඒ අන්ත දෙකම එකක් විදියට සලකගෙන ක්‍රිස්තු වර්ෂ 1900ටත් ඉස්සර ඉපදුණු රුඩ්යාඩ් කිප්ලින් ලිඛිතව දේශනා කරපු ඉෆ් කවියේ උල්ලාස දෙකක් විතරක් අදට ඔබහට ගෙනහැර පෑවේ අනික් පේලි 15 තව දවසකට ගෙන යන්න එක උචිතයි කියලා හිතපු නිසා. හරියටම කවිය භාගයක් විතරක් ඔබට අරන් ආවේ අර නොකරපු වරදකට වරදකරු වෙලා හරි, එහෙම නැත්නම් මෝඩ රෑනක් මැද යමක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් විදියට ඔබ අතරමං වෙලා හරි ඉන්නවා නම්, රෑඉරපානෙන් ඔබට සැනසීමේ එළිදහරක් එවන්න අර විද්‍යාවෙන් කියනවා නම් ප්‍රභවයක් උණු නිසා. ඉතින් ඉෆ් කවිය ලියාපු වගේම 9 පන්තියේදී එහෙම එකක් තියෙනවා කියලා කියා දුන්නු අපේ ගුරුතුමාට පින් දෙන්න ඕනේ. මිතුරන් බිතු සිතුවම් විදියට පිටු නොපා ඉන්නවා වගේ මේ සාහිත්‍ය දර නිදානත් අපට හිත බාව ගන්න සැනසෙන්න කියලා දෙන ශක්තිය ගැන ඔබට පසක් වේවි. ඔබ ඉෆ් කවිය කියවලා තියෙනවා නම් ආපහු හොයලා බලන්න, එදාට වැඩිය වෙනසක් ඔබට දැනෙනවද කියලා. නැත්තම් මම ඉතුරු පේලි 15 අරන් ආපහු දවසක එනවා. මෙච්චර වෙලා ඉෆ් කවිය ඇසුරෙන් ඔබටම කියන්න තැතනුවේ මොන ප්‍රශ්න ආවත් හිස කෙලින් තියාගෙන ඉන්න හැටි කියන්න. ඒ වගේම කවිය ඇතැම් තැන්වල තිබුණේ ඔබට යම් යම් කරදරාවත් ඒවට ඉඩ තියලා සිහිබුද්ධියෙන් ඉන්න කියලා. ඒ කියන්නේ යම් කිසි පරිණත නැත්නම් ඉවසලිවන්ත භාවයක් රොඩ්යාඩ් කිප්ලින් ඔබෙන් බලාපොරොත්තු වුණා. මතකද? මුළු ලෝකෙම ඔබව සැක කරද්දී ඔබ ඔබ විශ්වාසයට ගන්න කියලා කිව්වේ. ඒ වගේම ඔවුන්ගේ සැකයට යම් ඉඩක් තියලා. නමුත් 80 දශකයේ වෙනකොට ඒ වගේ ඉඩ තියන්න කැමති වුණේ නැහැ අපේ රටේ ගීත රචකයෝ. 80 දශකයේදී සුනිල් ආරන්න කියන දඩබ්බර ගීත රචකයා කැමති වුණේ නැහැ ඒ විදියට සමාවල් දෙන්න. ඔහු කෙලින්ම කිව්වා තමුන් හරිනම් වැරදි කරන උන්ට පහර දෙන්න කියලා. සීල සමාදම් වැඩක් නැහැ, බොරුවට විනීත වී වැඩක් නැහැ, නිසි පිළිතුර දෙන්න කියලා. හරියට මෙන්න මේ වගේ. කවුරුන් හරි රට බිලි දෙනවා නම්, නොපනත්කම් ගිනිලා අවුලනවා නම්, උන් එක්ක මොකටද සීල සමාදන්? සටනින් තොර මුනිවත අවදානම්. රෝහණ වීරසිංහ තනුවත් සංගීතයත් හදලා නන්දාමාලිනී ඒ කාලේ කියපු මේ ගීතේ ඒකායන ගුවන්විදුලි මාධ්‍ය හරියට වැද්දගත්තේ නැහැ. සපුරා තහනම්. ඒ කියන්නේ මේවා තහනම් කළ උදවියද රටබිලි දුන්නේ? නැත්නම් වියරු වැටි හතුරු එද්දි නවගුණ වෙල අරගෙන උන් ළඟට ගියේ? මම කළේ ඉෆ් කවිය කොටසක් ඔබට කියලා ඉතිහාස පැත්තක් ඔබට ආපහු මතක් කරලා දුන්න එක විතරයි. ඔබම තීරණය කරන්න ඕන. මුගුරක් අවසි තැන මුගුරක් ගෙන නැගුණද? කඩුවක් අවසි තැන කටුවක් ගෙන කැපුවද? සංග්‍රාමයට නවගුණ වැල ගණන් කර කර ගියාද? එහෙමත් නැත්තම් සංග්‍රාමයට අවශ්‍ය දේවල් ගෙනහිල්ලා සංග්‍රාමෙන් පස්සේ නවගුණ වැල ගණන් කරමුද?
මුගුරක් ඇවැසි තැන මුගුරක්.